మీలంగట గారు సుజిత్ సంజయ్ పెర్రామెత్తు మాట
లాస్ట్ ములాసరావుగుడ్డ గారు మంత్రిత్వమని కాళేత్తిసి మీ పార్లమెంటు నియోజకవర్గాల ఇవాగే మీరట్ట విశాల సేవావక్ కరపు మెత్యమతూరు హతర దినకి శోకాయోజన గీన వస్తావేది ఏ సంబంధ దక్కన్న వస్తావసర సాధ్యమగేన బుధమాట స్థూతివంత వినవా ఇవాగే మా ముడిమ కథాకరణ బలాపురుతేన్ని మమ నియోజకవర్గ కేగల దృష్టికి ఇతామత్ కృతార్థ దేశపాలన్యక్ వెచ్చ ఇవాగే జ్యేష్ఠ దేశపాలన్యక్ వెచ్చ గరు అతావుద శ్రీవిరత్ మెత్తుమాగేన ඉතින් ගරු අතව සිනුවෙත් මෙත්තම ගැන කතා කරුවොත් එහෙම මම දන්නවා විශේෂයෙන්ම ලංකා සම සමාජ පක්ෂයෙන් මුලින්ම දේශපාලනය ආරම්භ කරලා ඒ වගේම සම සමාජ පක්ෂයේ නායක ගරු ආචාර්ය එන්.එම්. පෙරරා මෙත්තමගේ සමකාලීනයෙක් එහෙම නැත්නම් එතුමාගේ ප්‍රධාන අනුගාමිකෙක් හැටියට තමයි එතුමා දේශපාලනය ආරම්භ කෙරුවේ ඒ වගේම එතුමා මුලින්ම මම හිතන්නේ දේශපාලන වශයෙන් කෑගල දිස්ත්‍රික්කයේ දැදිගම් මැතිවරණ කොට්ටාසේ ගම් කාර්ය සභාවේ සභිකයෙක් හැටියට තමයි මුලින්ම පත් වෙලා තියෙන්නේ ඊට පස්සේ 1970 රුවන්වැල්ල මැතිවරණ කොට්ටාසේ මහජන මන්ත්‍රීවරයා වශයෙන් පත් වෙලා ඒ කොට්ටාසේ තුල විශාල සංවර්ධනයක් කරන්න ඒ කාලේ හැටියට එතුමා සමත් වෙලා තිබුණා. ඒ වගේම එතුමායි කරපු සේවාව නිසාම අපි දන්නවා 77 මැතිවරණයෙන් අපි එක්සත් ජාතික පක්ෂයේ 3/2 බලයක් ගත්ත අවස්ථාවේ වුණත් එතුමා ඉතාම සුළු ඡන්ද ප්‍රමාණයෙන් තමයි එතුමා නියෝජනය කරපු රුවන්වැල්ල මැතිවරණ කොට්ටාසේ පරාජයට පත් වුණේ. ඉතින් ඒ අනුව අපිට හිතා ගන්න පුළුවන් එතුමා ඒ වකවානු තුළ රුවන්වැල්ල මැතිවරණ කොට්ටාසෙට කොයි වගේ සේවාවක් කරලා තිබුණාද කියලා. ඊට පස්සේ අපි දන්නවා විශේෂයෙන්ම එතුමා 1987-77 පරාජයෙන් පස්සේ එතුමා නැවත වරක් දේශපාලනට අවතීර්ණ වෙන්නේ 1987 පළාත් සභා මැති මන්ත්‍රීවරයෙක් වශයෙන්. ඉතින් අපි දන්න එක්තරා තිබුණේ මන්ත්‍රී එක්සත් සමාජවාදී පෙරමුණ කියලා එතුමන්ලා විසින් විශේෂයෙන් වාමාංශික පක්ෂ විසින් නිර්මාණය කරගත් දේශපාලන පක්ෂයක් කරා. ඉතින් එදා පළාත් සභා මැතිවරණය කියන්නේත් අපි දන්නවා බොහොම මරණ වරන්තු අතින් අරගෙන තමයි එදා ඒ අපේක්ෂකයෝ ඒ මැතිවරණයට ඉදිරිපත් වුණේ. ඒ මැතිවරණයෙන් ජයග්‍රහණය කරලා එතුමා මුලින්ම සබරගම් පළාත් සභාවේ විපක්ෂ නායකවරයා වශයෙන් පත් වෙන්න කටයුතු කරනවා. ඉතින් අපි දැක්කා එතනත් මං හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න, ඒ වගේම මහජනතාවගේ ඡන්දය ආරක්ෂා කරන්නත්, ඒ වගේම එදා ගෙනාපු ඉන්දු ලංකා ගිවිසුමෙන් බලේ බෙදා දීම සඳහා එතුමා නිබියව පෙනී හිටියේ කියන එකත් මේ අවස්ථාවේදී අපි සිහිපත් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි 89 මැතිවරණය ආවේ. මැතිවරණ එනකොටත් මං හිතන්නේ ප්‍රධාන පක්ෂ දෙකක් හැටියට එදා එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙන අවස්ථාවේදී අපි තියන්නේ එතුමා නිර්මාණය කරගත්ත එතුමන්ලා කණ්ඩායම වාමාංශික පක්ෂ නිර්මාණය කරගත්ත එක්සත් සමාජවාදී ජනපුන කියන එකෙන් තමයි එතුමා එදා මැතිවරණයට ඉදිරිපත් වුනේ. මං හිතන්නේ ලංකාවේ අනෙකුත් අපේක්ෂක හැම කෙනාම පරාජයට පත් වෙච්චි එතුමා 1989 දී එම පක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් කෑගල දිස්ත්‍රික්කයට පත් වෙන්නට එතුමාට අවකාශය ලැබුණා. ඉතින් අතුම ඒ ආකාරයෙන් තමයි දේශපාලන කටයුතු වලින් කෑගල දිස්ත්‍රික්කයේ ජනතාවගේ විශ්වාසය දිනාගත්තේ. ඊට පස්සේ අපි දන්නවා මා 1994 විශේෂයෙන් පාර්ලිමේන්තුවට පත් වුණා ඒකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම නැත්තම් පොත්ජන පෙරමුණ ආණ්ඩුවෙන්. ඊට පස්සේ අපි දන්නවා පළාත් සභාව මැතිවරණය නැවත වරක් පැවැත්වන්න කටයුතු කරා 1999. ඒතර ඒ අවස්ථාවේ මමත් 1999 පළාත් සභාව සඳහා තරඟ කෙරුවා. එතුමා තමයි ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් පත් වුණේ. අපි විපක්ෂයේ මන්ත්‍රීවරු. ඉතින් අපි දැක්ක එතුමා ඒ අවස්ථානුකූලව ප්‍රධාන ඇමතිවරය හැටියට ඒ සබර්ගම් පළාතේ සඳහා විශේෂම සංවර්ධන යෝජනා කරන රාශියක් ආරම්භ කරන්න එතුමා කටයුතු කරුවා කියන එකත් නිර්වාස්තවදී අපි සිහිපත් කරන්න ඕනේ. විශේෂයෙන් මට මතකයි ඒ අවස්ථානුකූලව සබර්ගම් පළාතේ විශේෂයෙන් රත්නපුර ඒ වගේම කෑගල්ල දිස්ත්‍රික්කයේ මාර්ග පද්ධතිය සම්පූර්ණයෙන්ම අවලංතියලා තියෙන අවස්ථාවේදී එතුමා ඒ ආකාරයේ තීරණයක් කරගත්ත ඒ අවස්ථාවේදී පළාත් සභාවේ අනිවාර්යයෙන්ම මේ පළාත් සභාවේ මේ වර්ෂයේ තියෙන මුදල් ටික අනිවාර්යෙන් පළාතේ මාර්ග සංවර්ධනය සඳහා යොදවන්න කියලා තමයි එතුමා මෙවිය ඒ තීන්දුව අරගත්තා. ඒ අරගෙන ඒ අවස්ථානුකූලව මම හිතන හැටියට යටිතල පහසුකම් ටික දිනු කරන්න විශාල කාර්යභාරයක් ලැබුවා කියන එකත් මම මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. ඊට පස්සේ එතුමා ප්‍රධාන අමාත්‍යවරෙන් අයින් වෙලා නැවත වරක් පාර්ලිමේන්තුවට ඇවිල්ලා මම හිතන හැටියට විවිධ අමාත්‍යංශ ගණනාවක් ඔබවන්න එතුමාට අවකාශ ලැබුණා. ඒ අතරින් අපිට මතකයි කම්කරු අමාත්‍යවරයා හැටියට කටයුතු කරද්දී ඒ වගේ විදේශ සේවා ඇමතිවරයා කටයුතු කරද්දීත් එතුමා විශේෂයෙන්ම මට මතකයි ඒ ප්‍රදේශයේ විශේෂයෙන්ම කෑගල දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට රැකී අවස්ථාවල් විදේශගත රැකී අවස්ථාවල් කොරියාවේ වගේ රටවල්වල රැකී අවස්ථාවල් ලබා දීම සඳහා විශාල මෙහෙවරක් කෙරුවයි කියන එක මේ අවස්ථාවේදී අපි සිහිපත් කරන්න ඕනේ. ඉතින් මං හිතන හැටියට එතුමා ගැන මීට වඩා කතා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ කතා කරපු හැම කෙනාම මං හිතන එතුමා කරපු සේවාව ගැන මැනවින් කරුණු පැහැදිලි කෙරුවා. ඉතින් අපිට තියෙන අවාසනාව තමයි අවසානයේ එතුමාට මං හිතන්නේ දේශපාලන වශයෙන් යම් කිසි කලකිරීමක් තිබුණා. අවසාන කාල සීමාවදී එතුමා අපිට සමීප ඇසුරු කරන්න අවස්ථාව ලැබුණේ මොකද අපේ දේශපාලන ගමන් මාර්ගයටත් එතුමා අවසාන කාල සීමාවේ. ඒ කියන්නේ 2019 වසර ඉදිරියට අපිත් එක්ක එකතු වුණා. ඒකතු වෙච්ච අවස්ථාවේදී කිව්වේ මම මේ දේශපාලනට සම්බන්ධ වුණේ එහෙම නැත්නම් මේ අපේ ඉන්න අපේක්ෂකව ජයග්‍රහණය කරන්න එකතු වුණේ මේ පවතින දේශපාලන ක්‍රමයේ තියෙන කලකිරීම උඩ. ඒ වගේ මේ කලකිරීම තුළ අපි දැක්ක පහුගිය කාල සීමාව තුළ වෙච්ච සිදුවීම් ඒ සිදුවීම් තමයි එතුමා ඒ අවස්ථාවන කුලව කතා කරුවේ. ඉතින් ඒවත් හින්දා තමයි එතුමා ඒ දේශපාලන දෘෂ්ටිය වෙනස් වුණේ. කෙසේ වෙතත් මං හිතන්නේ එතුමාගේ දේශපාලන ගමන් මාර්ගය අද ඉදිරියට ගෙනියන්නට ඒ පවුලේ මං හිතන්නේ කීප දෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. විශේෂයෙන්ම අපිත් එක්ක පළාත් සභාව නියෝජනය කරපු එතුමාගේ පුත්‍රරත්නය අපේ පරාක්‍රම අතාවුද මැතිතුමා දැන්ටත් රුවන්වැල්ල මැතිවරණ කොට්ටාසේ මම හිතන හැට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරයා වශයෙන් කටයුතු කරනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ සමාජ සේවා තමන්ගේ පියාගෙන ගිය වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න විශාල වැඩ කොටසක් කරගෙන යනවා කියන එකක් මේ අවස්ථාවේදී මම මතක් කරන්න ඕනේ. ඉතින් අවසාන වශයෙන් අපි දන්නවා මේ දිස්ත්‍රික්කයේ විශාල වැඩ කොටසක් කරපු ඒ වගේම කෘතාර්ථ දේශපාලනඥයෙක් වෙච්ච අතාවුද සෙනවිරත්න මැතිතුමාට මේ අවස්ථාවේදී අපි නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ ශෝකයත් මේ අවස්ථාවේදී ඒ පවුලේ දරුවන්ටත් ඒ වගේම සියලුම දෙනාට මේ අවස්ථාවේදී පුද කරන්න කැමතියි. ඊට අමතරව මම දන්නවා මේ අවස්ථාවේදී අපි ශෝක යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් හඟුරංගකත මැතිවරණ කොට්ටාසේ කලක් නියෝජනය කරපු අපේ රොහන් අබේගුණසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ගැන විශේෂයෙන් මෙතුමා මම හිතන්නේ එතුමාගේ පියාගේ ඇවෑමෙන් තමයි දේශපාලන සම්බන්ධ වෙන්නේ 80 දශකයේ මුල් කාල සීමාවේදී. ඉතින් අපිට ආනන්ද දගන ගන්න මට පෞද්ගලිකව එතුමා අසුරු කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් අපි දන්නා තරමින් එතුමා ඉතාමත් නිහතමානී ඒ වගේම හොඳ අධ්‍යාපනයක් ලැබපු ඉතාමත් වැදගත් දේශපාලනයක් ඒ දිස්ත්‍රික්කයේ තුල කෙරුවා කියන එක මම හිතන්නේ ඒ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන හැම කෙනාම සාක්ෂි දරනවා. මම හිතන්නේ අද කාලේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ උඟක් වෙලා නිර්ව්‍යාජ ඒ වගේ වංචාවෙන් දූෂණයෙන් තොර සැබෑ ලෙස දේශපාලනේ ගරු කරන්න පුළුවන් පුද්ගලයා තමයි උඟක් අවස්ථාවේදී අපේ ජනතාව අද බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒ කාලේ හැටියට ඒ දේශපාලනේ කරපු දේශපාලන නායකයෙක් හැර තමයි රොහන් අබේගුණසේකර මහත්තයා අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපේ අවාසනාවට එතුමාගේ සේවය අපිට ලබා ගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. මොකද ඒ තියෙන පවතින දේශපාලන නිසා එතුමා යම් අවස්ථාවක දේශපාලන නායකයෙ පක්ෂයට සම්බන්ධ වෙනකොට ඒ අවස්ථානකල ඒ ඇයට අවස්ථාව ලබා දීලා තමයි එතුමා දේශපාලනයෙන් සමුගන්න එතුමාට සිද්ධ වුණේ. නැත්නම් එතුමා දිගටම හිටියා නම් එහෙම නැත්නම් ඒ අවස්ථානු පසු වෙන පාර්ලිමේන්තු මැතිවරණ තරඟ කෙරුවා නම් එතුමා දිගටම පාර්ලිමේන්තුව නියෝජනය කරන්න එතුමාට අවස්ථාව තිබුණයි කියලා අපි මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. කෙසේ වෙතත් අපි එතුමාත් මේ අවස්ථාවේ ලංකාවේ හිටියේ නැහැ. අපි දන්නවා නව ශ්‍රීලන්තයේ පදිංචිලා ඉන්නවට තමයි එතුමා අපි අතරේ වෙන් වුණේ. ඉතින් මේ අවස්ථාවේ එතුමාටත් අපේ ශෝකය මේ අවස්ථාවේදී විරිනමනවා ඒ පවුලේ සියලුම දෙනාටත්. ඒ වගේම මං හිතන්නේ මේ අවස්ථාවේදී අපි යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා අපේ බායිස් පුත්තලම් දිස්ත්‍රික්කයේ නියෝජනය කරපු බායිස් මන්ත්‍රීතුමත් ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරපු අපේ තිස්සාර් බලල්ල මැතිතුමත්. ඉතින් මෙතනදී සාකච්ඡා කරපු හැටියට අදාස් සුදාස් කරදුපත් කරපු හැටියට එතුමන්ලත් විශාල සේවාවක් ඒ තම තමන් නියෝජනය කරපු දිස්ත්‍රික්කවල ඒ කාලේ හැටියට කටයුතු කරලා තියෙනවා. ඉතින් එතුමන්ලා දෙපළටත් අපි ආස්ථාදී නිර්මාණ සම්පatti ප්‍රාර්ථනා කරමින් මේ සියලුම දෙනාටම අද අපි ඉදිරිපත් කරන අපේ ශෝක යෝජනාව ඒ පවුලේ සියලුම දෙනාටම ලබා දෙන හැටියට ඉල්ලා සිටමින් මාගේ වචන සල්පිය අවසන් කරන බොහොම ස්තුතියි.
ගරු සුජිත් සංජය පෙරමැතිතුමා මෙතුමාට ස්තුතියි. මේ ළඟට ගරු ජගත් පුෂ්පකුමාර මැතිතුමා ඔබතුමාට අවස්ථාව.
මොලසනාඩුද ගරු මන්තුමනි, අද දින මේ උත්තරීතර සභාවේ සභාවේ විශාල සේවාවන් රසක් ඉද කරපු ගරු මන්තුමන්ලාගේ මන්තුමන්ලා සෙව් දෙනුගේ ශෝක යෝජනාව ගෙනෙන අවස්ථාවේ මොණරාගල දිස්ත්‍රික්කේ නියෝජනය කරන ඒ විල්ලස්ස නියෝජනය කරමින් ඒ පවුල්වල ශෝකය පළ කරන්නටත් එතුමා නිවන් සුව ප්‍රාර්ථනා කරන්නටත් අවස්ථාවක් ලබා දීම සම්බන්ධව මම ඔබතුමාට මගේ ගෞරවය පළ කරන්න මේ අවස්ථාවක් කරගන්න. අභහ ප්‍රාර්ථ තිස්ස ආර් බාල්ල මැත්තුමත් ඒ වගේම රොහන් අබේගුණසේකර මැත්තුමත් අපේ අබ්දුල් බයිස් කර්මන්තුමත් ආතා උඩ සෙනරත්න මැතුමත් රටේ ජනතාවගේ උන්නතිය සඳහා සවිශාල සේවාවක් ඉටු කරන ලද උතුමන්ල හතර දෙනෙක් කිව්වොත් මම හිතන්නේ හැමෝම එක පිළිගන්නා කරුණා. තිස්සාර් බලල්ලේ මැත්තුමා විශේෂයෙන්ම වයඹ පළාතේ ආණ්ඩුකාරවරය හැටියට කාලයක් කටයුතු කරා. එතුමා මේ උත්තරීතර සභාව නියෝජනය කරමින් විශේෂයෙන්ම ඒ වයඹ පළාතට සුවිශාල සේවාවක් ඉටු කරන්නට කටයුතු කරපු නායකයෙක්. 1972 කාලය තුළ මේ හැත්තෑව හැත්තදෙක කාලයත් ඇතුළුව සම්පූර්ණ වසර 6යි මාස 11 කලාදික සේවාවක් මේ උත්තරීතර සභාව නියෝජනය කරා. ඒ පමණක් නෙවෙයි, එතුමා වයඹ පළාත් සභාවේ ආණ්ඩුකාර දුරය දෙවරක් හෙබවමින් යාපහුව ප්‍රදේශයේ පළාතේ ඉපදුන කෙනෙක් හැටියට බොහොම නිහතමානී නායකත්වයක් දරමින් කටයුතු කර කෙනෙක් බව, කටයුතු කර ගරු මන්ත්‍රමේ බව මේ අවස්ථාවේ මං තාම ගෞරවයෙන් සඳහන් කරන්න කැමතියි. වයඹ පළාතේ ලදරු පාසල් සහ මහල්ලෝ වැඩිහිටි නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටත්, සමුපකාර සේවය සේවකයන් ස්ථිර කර දීමටත් එතුමා කටයුතු කරපු කෙනෙක්. එවගේම එතුමා මට බොහෝ ලෙංගතුව ඇසුරු කරන්න හැකියාව ලැබුණේ ආණ්ඩුකාර දුරය ඔබ වන වකවාන. එතුමා ඒ කාලය තුළත් ඒ වයඹ පළාතට සුවිශාල කාර්යභාරයක් කරන්නට කටයුතු කරයි කියන එක විශේෂයෙන් මතක් කරන්න කැමතියි. ඒ වගේම රොහණ අබේගුණසේකර මැතිතුමා, එතුමා නීතිඥයෙක් හැටියටත්, ඒ වගේම විදේශ සේවයේ කටයුතු කරපු කෙනෙක් හැටියටත්, එන අනතුරුව මේ උත්තරීතර සභාව වසර ගණනාවක් නියෝජනය කරමින් ඒ වසර ගන්නා පුරාම විවිධ තනතුරු හොබවින් කටයුතු කර බව විශේෂයෙන් මතක් කරන්න කැමතියි. එතුමා 1978 වර්ෂයේ සිට මට මතක හැටියට එතුමා 2000 වර්ෂය දක්වා මේ පාර්ලිමේන්තු නියෝජනය කරා වසර 19කට අධික කාලයක්. ඒ කාලය තුළ එතුමා විවිධ තනතුරු හැබව බවත් මේ උත්තරීතර සභාවේ දන්නෝ, විවිධ අමාත්‍යංශ ධර්මින් වගේම නුවරලිය දිස්ත්‍රික්කයේ ඉතාම දුෂ්කර තත්ත්වයක පැවති නුවරලිය දිස්ත්‍රික්කයේ ඒ ප්‍රදේශයේ ජනතාවට සුවිශාල සේවාවක් ඉෂ්ට කරන්න හැකියාව ලැබුණා. උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මහැටියටත්, වෙළඳහම් වාණිජ්‍ය රාජ්‍ය අමාත්‍ය මහැටියටත්, ඒ වගේම විශේෂයෙන්ම කෝප් කමිටුවේ සභාපති දුරයත් හොබපු උත්තරීතර නායකයෙක් කියන එක මතක් කරන්න ඕන. ඒ වගේම අපේ හිතවත් අපිත් එක්ක පාර්ලිමේන්තුව නියෝජනය කරා 2004 සිට 2010 දක්වා, ඒ වගේම 2005 මාස 10ක් පමණ මේ උත්තරීතර සභාවේ සේවකරන්ට අපේ පුත්තලම දිස්ත්‍රික්කයේ නියෝජනය කරපු අපේ අබ්දුල් බායිස් කමාදීන් මැතිතුමාට ලැබුණා. ඒ වකවානුව බොහොම ලෙංගතුව කටයුතු කරපු කෙනෙක් හැටියට මතක් කරන්න කැමති. ඒ වගේම එතුමා ඒ වකවානුව තුළ පස්සම්පා සංවර්ධ න්‍යාය අමාත්‍යවරය හැටියටත් කටයුතු කරා. පමණක් නෙවෙයි, පුත්තලම නගර සභාවේ නගරාධිපතිතුරය මට මතක හැටියට කීප අවස්ථාවක් එතුමා දැරමින් ඒ පුත්තලම ප්‍රදේශයට සුවිශාල කාර්යභාරයක් ඉෂ්ට කරන්න කඩපු කෙනෙක් කරපු කෙනෙක් හැටියට මේ අවස්ථාව ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන්න කැමතියි. ඒ වගේම මේ උත්තරීතර සභාව නියෝජනය කරමින් බොහොම දීර්ඝ කාලයක් මේ සභාව නියෝජනය කරන්නට හැකියාව ලැබුණු 1970 වර්ෂයේ සිට මේ උත්තරීතර සභාව නියෝජනය කරපු වර්තමානයේ අපේ කරු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාටත් වාස්දේව නානක්කාර කරු මන්තුමාගේ සමකාලීනක හැටියට මම හිතන්නේ මේ සභාව නියෝජනය කරා නම් මෑත භාගයේ ඒ තුම්පල තමයි 77 සිට කාලයේ මේ සභාව නියෝජනය කර තුන්දෙනෙක් හැටියට අපි පහුගිය වකවානුව හැඳින්වුවේ. එතුමා 1970 වර්ෂයේ මේ උත්තරීතර සභාව නියෝජනය කළ ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් මේ උත්තරීතර සභාවේ නියෝජනය කරලා 1977 වර්ෂයෙන් පස්සේ එතුමා අති භීෂණ සමයක මේ මරණ වේලාවේ එදා ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභාවට ඉදිරිපත් කරනකොට ඉදිරිපත් කරපු අයත් මරුවා ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි ඒ පමණක් නෙවෙයි ඉස්සල්ලාම ඡන්දේ දාන්න ගිය අයත් මරුවා. එදා ඒ භීෂණ සමයේ එතුමා මේ පළාත් සභාව නියෝජනය කරන්නට එතුමා තරඟ කරා. ඒ තරඟ කරලා එතුමා පළාත් සභාවේ විපක්ෂ මන්ත්‍රීවරයෙක් හැටියට නියෝජනය කරා. මට මතක හිටියේ ඒ වෙලාවේ මහමැතිතුරේ ලැබුවේ දිවංගත අපේ පොඩි නිලමේ මැතිතුමා. අන්න ඒ වගේ බොහොම නිර්භීතව කටයුතු කරපු එතුමාගේ දරුවන් ඒ වගේම බොහොම වැදගත් අධ්‍යාපන ලැබු පිරිසක් ඒක නම් පස්සේ කතා කරන්න කැමති. අද මේ මං අඳින ටියුනිප් කොලරය මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දාහල ටයිකෝට් සමාජය කරු ප්‍රධාන මුලසරම මේ ටයිකෝට් ඇදපු පිරිස මේ 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 ටියුනිප් කොලරය දාපු ෂර්ට් එකට මේ සභාව ඇතුළට එන්න අවස්ථාව සලසල දුන්නේ අතවුඩ සෙනිරත්න මැතිතුමා. එතුමා සභාව ගර්භයට එනකොට මේ ටියුනිප් කොලර එක සහිතව එදා සභාවෙන් එළියට දැම්මා. එන අනතුරුව එතුමා නැවත වරක් ඒ අඳුරෙම සැරසුවා සභාව ගර්භයට ඇවිල්ලා තියෙනවා. ඒකට කතානායකතුමා පක්ෂ නායක රැස්වීමක් කැඳවලා මේ ටියුනිප් කොලර ඇඳුම භාවිතා කරන්න අනුමත කරලා දීලා තියෙනවා. එහෙනම් අද අපි අඳින මේ ටියුනිප් කොලරය සහිත ඇඳුම ඇඳලා මේ සභාව නියෝජනය කරන්න හැකියාව ලැබුණේ ගරු ආතාවුඩ සෙනිරත්න මැතිතුමා ඒ කරපු අරගලයක ප්‍රතිඵලයක් හැටියට. නැත්තම් ඉතින් අපිට ටයිකෝට් ඇඳලා තමයි මෙතෙන් දෙන්න සිද්ධ වෙන්නේ ඔබතුමා වගේ. අද ඒ වගේ අපි එතුමා 1972 වර්ෂයේ රුගන්වැල්ල සම්පකාර සමිතිය සභාපති අනතුරටපත් වෙලා ඒ සම්පකාර ව්‍යාපාරය ශක්තිමත් කරන්න දැවැන්ත කාර්යභාරයක් ඉටු කර කෙනෙක් හැටියට ඒ ප්‍රදේශ ජනතාවවත් කතා කරනවා. ඒ වගේම මම අර මුලින් කිව්වාගේ 1988 වර්ෂයේ පළාත් සභා මැතිවරණයෙන් සබරගම පළාතේ විපක්ෂ නායක මන්ත්‍රීවරණය විපක්ෂ නායකට පත් වෙලා 1989 වර්ෂයේ පාර්ලිමේන්තු මැතිවරණය ජයගෙන 1977 පස්සේ නැවත 1989 වර්ෂයේ පාර්ලිමේන්තුවට ආවා. ඒ ආවේ එතුමාට ජනතා විමුක්ති පෙරමුණේ මරණ තර්ජන වලට මොහොන දෙමින්. එතුමා වරක මට කිව්වා මල්ලියුම් බල දන්නේ මට මරණවා කියලා ලියුම් එව්වම ජේවීපීගේ මරණෝගේ ලියුම් එව්වම ලියුම් ටික හංගල සාක්විධානය ගෙදරට පෙන්වන්න නැතුව මම මැතිවරණය කරේ. 1989 තොර බෝම්බය අපවයිල්ල වෙලා තිබුණා. තුමාගේ වාසනාවට මේ මැතිවරණ ඉල්ලල ප්‍රජාතන්ත්‍රවාදී කෙනෙක් කටයුතු කරපු කෙනෙක්. එහෙමයි එතුමාට ඒ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයේ කටයුතු කරද්දී බෝම්බ ගහලා මරලා දාන්න උත්සාහ කරා. ඒකට භීෂණකාරී සමය තුල. ඒ වගේම ඔබතුමාට මතක ඇති 1989 කලබල සමයේ මට මතකයි මම පාර්ලිමේන්තු නියෝජනය කරේ නැතත් ඒවකට හිටපු ගරු මන්ත්‍රීතුමාලගේ ආරක්ෂාව සඳහා කොළඹ හෝටලයක් වෙන් කරලා හෝටලයේ තමයි නැවතලා ඉඳලා පාර්ලිමේන්තුවෙන් අවස්ථාව දුන්නේ. නමුත් එතුමා නිර්භීතව තවත් මන්ත්‍රීවරුන් කීප දෙනෙක් සමග තමන්ගේ නිවසේ ඉඳගෙන දේශපාලන රැසී දේශපාලන කටයුතු මෙහෙමින් ඒ කටයුතු මෙහෙවපු බව විශේෂයෙන් එතුමා අවස්ථාව ගන්නකම සිහිපත් කරා. ඒ වගේම 1994 වර්ෂයේ එතුමා නැවත පාර්ලිමේන්තුවට ආවා. ඒ පාර්ලිමේන්තුවට එනකොට මමත් පාර්ලිමේන්තුවට ආවා 94 වර්ෂයේ. ඒ වෙලාවේ තමයි එතුමා පෞද්ගලිකව දැන හඳුනගන්න ලැබුණේ. එතුමා මට මතක හැටියට එතුමා පළවෙනි නියෝජ්‍ය අමාත්‍ය ධූරය ලැබුවේ දිවංගත අග්‍ර අමාත්‍ය ගරු රත්නසිරි වික්‍රමනායක මැතිතුමා වගේ කෘතාස්ස අමාත්‍යවරයෙක් යටතේ. එතුමා වැලි කර්මාන්ත අමාත්‍යංශය අංශය තමයි වැඩිපුරම බැලුවේ. රාජ්‍ය පරිපාලන සදෙස් කටයුතු සහ වැවිල් කර්මාන්ත අමාත්‍යංශයේ හැටියට කටයුතු කරනකොට මට මතක හැටියට නියෝජ්‍ය අමාත්‍යවරු දෙන්නෙක් හිටියා. එකෙක් අපේ අතවුඩ සෙනිරත් මැතිතුමා, අනිත් නියෝජ්‍ය අමාත්‍ය ධුරය අද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ඔබවන එදා අපේ පක්ෂයේ හිටපු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා. ඒ දේ තුන විශාල ශක්තියක් සහයෝගයක් දුන්නා අපි එදා අපේ නවක මන්ත්‍රීවරු හැටියට අපිට මඟ පෙන්ව උපදෙස් දුන්නා. ඒ කටයුතු කිරීමේදී විශාල ශක්තියක් ලබල දුර. මං කිව්වා මේ වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරය ධර්මින් සෙත් වකවානුවේ තමයි තේ ශක්තිය ව්‍යාපාරය මේ කුඩා තේවතු හිමියන් ශක්තිමත් කරන්න කටයුතු කරේ. ඒ වගේම 1994 වර්ෂයේ එතුමා කටයුතු කරන් පස්සේ 1998 වර්ෂයේ එතුමා ප්‍රවාහනා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයට පත් වුණා. ඔර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ජනාධිපති ධුරය හබවන අවස්ථාව. එතුමා ප්‍රවාහන ශ්‍රේෂ්ඨයත් මහා මාර්ග සංවර්ධනයත් දෙවන්ත සේවාවක් ඉටු කරා. ඒ වගේම එතුමා සමසමාජ පක්ෂයේ නායකයෙක් හැටියට සමසමාජ පක්ෂයේ සමාජිකත්වයක හැටියට කටයුතු කරමින් එදා පොදුජන පෙරමුණ රජය තමයි නියෝජනය කරේ. පොදුජන එක්සත් පෙරමුණ රජය ඒ වකවානුවේදී හදිසි නීතිය ඡන්දයට මේ රටේ භීෂණයක් හදිසි නීතිය අත්‍යවශ්‍ය වකවානුවක්. ඒ වෙලාවේ දේශපාලන පක්ෂවල එල්බගෙන කටයුතු කළ තමයි පක්ෂයෙන් කිව්වා හදිසි නීතිය විරුද්ධව ඡන්දය දෙන්න කියලා. එතුමා මේ පක්ෂය දේශපාලන වශයෙන් එකට වඩා කල්පනා කරේ මේ රට ජාතිය බේරා ගැනීමට අපි උදව් වෙන්න ඕන කියන එක. ඒ අනුව එතුමා ශ්‍රී ලංකා එදා සමසමාජ පක්ෂයේ මන්ත්‍රීතුරෙන් එළියට දැම්මා. සමසමාජ පක්ෂයෙන් පක්ෂයේ සමාජිකත්වය තහනම් කරා. එතනින් අතුරු නැහැ. ඒකට හිටියේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ නායකත්වයෙන් 1998 හෝ 99 මට මතක නැහැ පැවති පළාත් සභා මැතිවරණයට සබරගම පළාතේ ප්‍රධාන අමාත්‍ය ධුරය තරඟ කරලා එතුමා පළාතේ ප්‍රධාන අමාත්‍ය ධුරයට පත් වුණා. 1999 වර්ෂයේ සිට අවුරුදු සෙනෙවිරත් මැතිතුමා ඒ පළාතේ පෙරළිකාර දිරුණුවක් ඇතිකරන්න කටයුතු කරා. අබලාවන තිබුණු කෑගල්ල රත්නපුර දිස්ත්‍රික්කයේ තිබුණු මහා මාර්ග එවැගේම CD පාරවල් විශේෂයෙන් පළාත් සභාව සහ ප්‍රාදේශීය සභාසත් පාරවල් සංවර්ධනය කරන්න මහා භාණ්ඩාගාරත් එක්ක සාකච්ඡා කළා මුදල් කොමිසමත් එක්ක සාකච්ඡා කළා ඒ ප්‍රදේශ සංවර්ධන අති දැවැන්ත සේවාවක් ඉටු කරා ඒ වගේම පළාතේ සෞඛ්‍ය තත්ත්වය දියුණු කරන්නත් එතුමා සුවිශාල සේවාවක් ඉෂ්ට කරා ඊළඟව 2006 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී එතුමා නැවත ඉදිරිපත් වෙලා කෑගල්ල දිස්ත්‍රික්කයේ වැඩිම මනාපගෙන එන අනතුරුව ජනවාරි කටයුතු හා ජාතික ඒකාබද්ධතා හා ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයාට පත් වෙලා මේ රටේ තියෙන ජාතීන් අතර වෛරය නැති කරලා ජාතීන් අතර සුහදතාවය ඇතිකරන්න දැවැන්ත උත්සාහයක් ගත්තා. ඒ වගේම පුල්මුඩේ ඛනිජ වැලි පිටරටයයි මේ ව්‍යාපෘතියක් ආරම්භ කරලා මේ රටේ විදේශ විනිමය ගේන්න කටයුතු කරා. ඒත් LTD ත්‍රස්තවාදයෙන් ප්‍රදේශ දරුණුවට පැවතීම නිසා ඒ පිටරටයයි ගත්ත කාරණාවලද බාධාවක් නැතුන බවත් මතක් කරන්න කැමතියි. පසු කාලීනව අර 2004 වර්ෂයේ 2010 පොඩි ගැටුම්කාරී තත්ත්වයක් මත ජනතා විමුක්ති පෙරමුණත් එක්ක එකතු වෙලා පරිවාස ආණ්ඩුවක් හැදුවා. ඒ ආණ්ඩුවෙත් කර්මාන්ත කම් සමාවෙන ඒ ආණ්ඩුවෙත් කම්කරු තරුණ කටයුතු සහ ඛනිජ සම්පත් සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරය එතුමාට හමු වුණා ලැබුණා. ඒ වගේම 2001 සිට 2004 කාලේ විපක්ෂ මන්ත්‍රීවරයෙක් හැටියට එතුමා නියෝජනය කරලා එදා තිබුණු යම් යම් කාරණාවලදී ඒ විරෝධත්වය පළ කරමින් 2004 වර්ෂයේදී නැවත පාර්ලිමේන්තුවට එන්නත් කම්කරු ඒ අවස්ථාවෙන් පසු කම්කරු සබත්තා හා විදේශ රැකියා අමාත්‍යංශය ධුරය හොබවන්ටත් විදේශ විනිමය ගෙනල්ල දෙන විදේශ රැකියා මම වර්තමානයේ කටයුතු කර රාජ්‍ය අමාත්‍ය විදේශ රැකියා ප්‍රවර්ධනය කිරීම සඳහා ඒ කටයුතු කරපු කෙනෙක් හැටියට විශේෂයෙන් මතක් කරන්න කැමතියි. වගේම 2005 වර්ෂයේ මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපතිතුරය හැබැයි පසුවත් කම්කරු සබත්තා මිනිස් බල අමාත්‍යංශයේ වගකීම ඉෂ්ට කරමින් කම්කරු අමාත්‍යවරය හැටියට සුවිශාල කාර්යභාරයක් එතුමා ඉට කර බව විශේෂයෙන් මම කතා මතක් කරන්න කැමතියි. මේ උතුමා ගැන කතා කරන දවස් ගානක් තිස්සේ කතා කළුත් කාරණා තියෙනවා. නමුත් මම ඒකට කාලය ගන්න නැහැ ගරු මන්තුමල්ලා තවත් අදහස් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන නිසා විශේෂයෙන්ම මම ඒ ගැන දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේ එතුමාගේ පුත්‍රරත්නය කියන බුද්ධිආතා උඩ මැතුමා මට මතකයි නෙදර්ලන්තයේ තානාපත් දුරේ ලැබුවා. මට දවසක් අපේ ඒ රටේදී මට එතුමා හමු වුණා. ඒ වගේම ආචාර්ය මලල්සිරි අතා උඩ මැතුමා ගෘහ නිර්මාණ ශිල්පියෙක් හැටියට කටයුතු කරා. ඒ වගේම වෛද්‍ය ප්‍රාක්‍රම අතා උඩ මැතුමා වෛද්‍ය වෘත්තියක් හැටියට කටයුතු කරලා ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයෙක් හැටියටත් කටයුතු කළ කලා සභාව නියෝජනය කරා අවස්ථා දෙකකදී පමණ. ඒ වගේම හෙළවකුම අතාවුඩ සෙනිරත් මැතුමා විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් හිටු පීඨාධිපතිවරයෙක් හැටියට කටයුතු කරා. ඒ වගේ යමුනා අතා කුමාරය අතාවුඩ මැතිනිය නීතිච්චමෘතිය. දැන් මම මේ සඳහන් කරාම එතුමා කොච්චර දේශපාලනය කළත් මොනවා කරත් අද එතුමාගේ දරුවෝ හොඳ අධ්‍යාපන ලබත් දීලා හොඳ තැන්වලට කටයුතු කරන වැදගත් පුරවැසියන් හැට මේ රට දායාද කරන්න එතුමාට හැකියාව ලැබුණා. පොද කියන්නේ දේශපාලනඥ ළමයි ඉගෙන ගන්න ඔක්කොම මැරෙයෝ ඔහොම කටයුතු කරන්නේ. එහෙම නිකන් රටේ එහෙම තත්ත්වයක් ඇති කරලා තිබියදී අතවුඩ සෙනරත්න මැතුමා අවුරුදු 36කට ආසන්න කාලයක් මේ උත්තරීතර සභාව නියෝජනය කරමින් සුවිශාල කාර්යභාරයක් ඉටු කරන්නට එතුමාට හැකියාව ලැබුණා. එතුමා මට මතක හිටියේ අභාව ප්‍රාප්ත වූ අවස්ථාවේ මට දැනගන්න ලැබුණා. ඒ මොහොතෙන් මම ගියා මේ අතුරුගිරියේ මිලේනියම් සිටි එකේ පැය දෙකක් විතර ලයිට් කපලා තිබුණේ ගරුමුණ ආසනාරූඪ අන්තිමනි. මොදේ තත්වයට ලයිට් කපුණා දිගටම මේ මේ මෑතක් වෙනකම්. අද පැය 24ම විදුලිය සපයා ගන්න හැකුණත් මම යනකොට ඒ තත්වෙට තමයි මොහොත දීලා තිබුණේ. මම විශේෂයෙන්ම අපිට අවවාද අනුශාසනා දුන්න අතවුඩ සෙනරත් මැතිතුමාටත් ඒ වගේම මේ රටට ජාතියට ඉමාත් සේවා කර එතුමාටත් ඒ වගේම අපේ හිතමිත්‍ර බයිස් කරු මන්තුමාටත් බොහොම නිහතමානීව කටයුතු කරපු රොහාන් අබේගුණසේකර මැතිතුමාටත් ඒ වගේම පාර්ලිමේන්තු පමණක් නෙවෙයි පළාත් සභාවේ ආණ්ඩුකාරවරයෙකුට සේවයට කර තිසාර බලල්ලි මැතිතුමාටත් වෙන සංවේගය වෙල්ලස්සේ ආදරණීය ජනතාව වෙනුවෙන් පළ කරමින් ඒ සියලු දෙනාගෙම බිරින්දාවරුන්ටත් ඒ වගේම දරුවන්ටත් මගේ සංවේගය ප්‍රකාශ කරමින් මට අවස්ථාව ලබා දීම සඳහා ඔබතුමාට ස්තුතිය පළ කරමින් මම නිහඬනවා බොමි ස්තුති.
මේ ස්තුතිය ගරු ජගත් පුෂ්පකුමාර මෙතුමනි. මීළඟට ගරු තලතා තුකෝරල මෙතිනියට ඔබතුමිට අවස්ථාව.
විශ්වාසී මුණාසනාරුඩ ගරු මන්ත්‍රීතුමනි, විවිධ කාලවල මේ උත්තරීතර සභාව නියෝජනය කරපු නියෝජිතයින් කීප පලක් ගැන අද අපි අපේ ශෝකය ප්‍රකාශ කරන අවස්ථාවේ විශේෂයෙන්ම අවුරුදු 19කට ආසන්න කාලයක් දීර්ඝ කාලයක් මේ උත්තරීතර සභාව නියෝජනය කරපු රොහාන් අබේගුණසේකර එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරමින් නියෝජනය කරපු ගරු මන්ත්‍රීතුමාගේ පෞලේ උදවියට අපේ ශෝකය පළමුවෙන්ම පුද කරන්නට කැමතියි. මමත් එතුමාත් ඇත්තටම කියන්න නීති විද්‍යාලයේ අපි සමකාලීනව. එතුමා පාර්ලිමේන්තුවට එන්නේ එතුමාගේ පියාගේ ඇවෑමෙන් 1978 හඟුරංකිත ආසනය නියෝජනය කරමින්. ඒ වගේම දීර්ඝ කාලයක් 2000 වෙනකම්ම මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් එතුමා අවුරුදු 19කට ආසන්න කාලයක් ඒ වගේම නොයෙකුත් තනතුරු දරමින් මේ උත්තරීතර සභාව නියෝජනය කරා. එතුමත් මමත් නීති විද්‍යාලයේ එකම බැච් එකේ අපි ඉන්නකොට ඇත්තටම මම දරගෙන හිටියෙත් නැහැ එතුමා මන්ත්‍රීවරයෙක් කියලා. ඒ වගේම එතුමා දරන් හිටියෙත් නැහැ මට මේ මගේ සහෝදරයා මේක නියෝජනය කරනවා කියලා. ඉතින් ඒ වෙලාවේදී අපි ඉතාම හොඳ සම්බන්ධතාවයක් දැනගෙන එතුමා නීති විද්‍යාලයට එනකොටත් විශ්වවිද්‍යාලයේ කැදරියේ ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් කථිකාචාර්යවරයෙක් හැටියට කටයුතු කරමින් ඉන්න වෙලාවක තමයි පාර්ලිමේන්තුවට තේරීපත් වෙන්නේ. ඉතින් ඒ වගේම එතුමා නීති විද්‍යාලයේදී බොහොම කිසිම කෙනෙක් එක තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් එහෙම නැත්නම් ඔළුව උදම්මගෙන එහෙම කිසිම දෙයක් තිබුණ නැහැ. හැම කෙනෙක් එක්කම ඉතාම සුහදශීලී මිත්‍රත්වයකින් කටයුතු කරපු නිහතමානීම මහත්මෙක් හැටියට තමයි අපිට අදටත් එතුමාව මතක් වෙන්නේ. විශේෂයෙන්ම ඒ වෙලාවේදී අපි කරන කියන සාමාන්‍යයෙන් මම හිතන්නේ තිබිච්ච අපේ වයස් පරතරයක බලද්දි ඒ වෙලාවේදී අපි නීති විද්‍යාලයේ කරන හැම දෙයකටම එතුමාගේ සහභාගීත්වයක් තිබුණා. සමහරලාට සිංහල සංගමය වෙන්න පුළුවන්, නීති ශිෂ්‍ය සංගමය වෙන්න පුළුවන්. මේ හැම එකකටම එතුමා හොඳ දායකත්වයක් ලබා දුන්නා. ඉතින් ඒ වගේම බොහොම හොඳින්, ඒ කියන්නේ කවදාවත් අපිට මේ වගේ චරිත දැන් මේ පාර්ලිමේන්තුවේදී ඉන්නවද කියන එක ගැනත් පොඩි සැකයක් තියෙනවා. මොකද ඒ තරමටම නිහතමානී සහ ලෙන්ගතු චරිතයක් හැටියට තමයි අපිට මතක් කරන්නට පුළුවන්. ඉතින් මම එතුමාව ආශ්‍රය කරේ, එතුමාව දැනගෙන හිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී රොහාන් අබේගුණසේකර මැතිතුමාට වැඩිය අපේ සමකාලීන මිත්‍රෙක් හැටියට, අර ලෙන්ගතුකම එක්ක. ඒ වගේම හොඳ උගත් මම හිතන්නේ පසුකාලීනව උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිවරයා හැටියටත් එතුමා වැඩ කටයුතු කරා. මොකද එතුමාගේ තිබිච්ච ඒ අධ්‍යාපන සුදුසුකම් එක්ක ඉතින් මේ වෙලාවේදී මං හිතන්නේ පවුලේ සහෝදරෙක් එහෙම හිටියා. ඒ වගේම එතුමා එච්චර ලස්සන රූපයක් එතුමාට තිබුණා. ඉතින් ඕකට මගේ තිබිච්ච සම්බන්ධතාවයත් එක්ක ගොඩක් අය නොදැනගෙන හිටපු අය මට තමයි කියන්නේ රොහාන් අයියට පොඩ්ඩක් මේ අපි කතා කරලා බලන්න ඒ වගේ දේවල්. ඉතින් අපි ශිෂ්‍යෝ හැටියට ශිෂ්‍යාවන් හැටියට ඒ වගේ හොඳ චරිතයක්. ඉතින් විශේෂයෙන්ම බොහොම නිහඬ චරිතයක්. මම හිතන්නේ කිසිම දවසක අද මේක ඇති වෙන කාලගොට්ටි තියෙන තරමට එදා ඒ වගේ චරිතයක් නම් කිසිම දවසක ඒවට මැදිහත් වෙයි කියලා. ඉතින් විශේෂයෙන්ම මේ අවස්ථාවේදී උගත් හොඳ වැදගත් දේශපාලන ජීවිතයක් ගත කරපු තමන් නිහඬ සේවයක් කරපු ඒ හඟුරංකේත ප්‍රදේශය බොහොම ග්‍රාමීය නොදියුණු ප්‍රදේශයක් හැටියට එදා නුවරඑළිය දිස්ත්‍රික්කයේ තිබිලා මං හිතන්නේ අර 77-94 කාලය තුළ විශාල වැඩ කොටසක් ඒ ප්‍රදේශයට කළා. ඒ තිබිච්ච දේශපාලන පරිගැණීමක් නැති සාමාන්‍යයෙන් හඟුරංකේත කිව්වහම කවුරුත් දන්නවා මොන වගේ භීෂණකාරී තත්ත්වයක් කාලයකට ඉස්සෙල්ලා තිබුණාද කියලා. ඒවා මොකුත් නැති කාටත් එක විදියට සලකපු දේශපාලන ભેදයකින් තොරව හැම කෙනෙක් එක්කම හොඳින් ජීවත් වෙච්ච පුද්ගලයෙක් හැටියට මේ උත්තරීතර සභාව අවුරුදු 19ක් නියෝජනය කරපු කෙනෙක් හැටියට එතුමාව මම මේ අවස්ථාවේ ඉතාම කෘතවේදීත්වයෙන් මතක් කරනවා වගේම අපි ප්‍රාර්ථනා කරන අපේ ධර්මය අනුව එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරන්න කැමතියි. ඒ වගේම තමයි අපේ ගරු හිටපු අමාත්‍ය ආතවුද සෙනවිරත්න මැතිතුමා. මමත් මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මං ඉස්සෙල්ලම එතුමගේ කතාවලට එතුමා එක්තුමා සම සමාජ පක්ෂයේ නියෝජනය කරමින් ඇවිල්ලා හිටියත් එතුමගේ කතාවලට ඇහුම්කන් දෙන්න ලොකු ප්‍රියමනාප තත්ත්වයක් තිබුණා. දීර්ඝ කාලයක් මම හිතන්නේ මේ පාර්ලිමේන්තුව වැඩිම කාලයක් නියෝජනය කරපු මන්ත්‍රීවරයෙක් හැටියට අවුරුදු 31-32ක් වගේ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරලා තියෙනවා 1970 ඉඳලා. එතුමා බොහොම සරල මනුස්සෙක් හැටියට තමයි අපි එදා දැවැන්ත ඔය වාමාංශික දේශපාලනයේ හිටියත් ආතවුද සෙනවිරත්න මැතිතුමා එක්ක විශේෂයෙන්ම දැනගෙන අඳුරගෙන හිටියේ. ඉතින් බොහොම දෛවපෝගත සිද්ධියක් එතුමා දරපු අමාත්‍යංශ දෙකක් පසුකාලීනව වගකීම මට දරන්න සිද්ධ වුණා. විශේෂයෙන්ම විදේශ රැකියා අමාත්‍යංශයත් අධිකරණ අමාත්‍යංශයත් එතුමා කෙටි කාලයක් ඉඳලා තියෙනවා. පසුකාලීනව 2005 එතුමා විශ්‍රාමයට ගියන් පස්සේ නිතරම මම අධිකරණ ඇමතිවරිය හැටියට කටයුතු කරන කාලේ අපේ අමාත්‍යංශයට ඇවිල්ලා මාත් එක්ක ගොඩාක් සුහදශීලීව මම හැමතිස්සම කියලා තිබුණා එතුමා එන ඕනම වෙලාවක එතුමාට එතුමාගේ වැඩ කටයුතු එතුමාට ඕනේ දෙයක් නිදහසේ කරගැනීමේ අවස්ථාව එතුමාට දෙන්න කියලා. මොකද ඒ වගේ අත්දැකීම් බහුලය. ඇවිල්ලා ගොඩාක් වෙලාවට මාත් එක්ක ගොඩක් සුහද සාකච්ඡා කරලා කිසිම දෙයක් කරගන්න දෙමේ මං ඒත් අහනවා එමත්තුමා මොනව හරි කරන්න තියෙනවද නැහැ මං නිකන් බලල යන්න ආවේ. ඉතින් ඒ වගේ ශක්තියක් දීපු ඒ වගේම මේ මොන මතයක දේශපාලන වශයෙන් හිටියත් හැමතිස්සම මම හිතන්නේ එතුමා කායකත් ලෙන්ගතුව නැත්තම් අපි වගේ පොඩි අයත් එක්ක මේ සම්බන්ධකම් තියන්න තිබිච්ච කෙනෙක් නෙමේ දැවැන්ත දේශපාලන චරිතයක් හැටියට. නිරන්තරයෙන්ම අවසාන කාලේ ගොඩාක් මාත් එක්ක සම්බන්ධ කටයුතු කරපු ගරු හිටපු ඇමතිතුමාට අපි නිර්වාණ නිවන්සුව මේ අවස්ථාවේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි නොදැනගෙන හිටියත් අපි ඉච්චර කාලයක් දැනගෙන හිටියේ නැහැ 1970 අවුරුදු 6ක වගේ කෙටි කාලයක් මේ උත්තරීතර සභාව නියෝජනය කරපු ගරු තිස්ස ආර් බලල්ල මැතිතුමා චරිතවත් ඒ වගේම වැදගත් පරම්පරාවක උරුමකම් කියන ඒ වගේම හොඳ දේශපාලනික යෙදිච්ච වයඹ පළාතෙන් බිහිවෙච්ච හොඳ දේශපාලඥයෙක් හැටියට තමයි අපි දැනගෙන හිටියේ. වගේම එතුමා පසුකාලීන මාණ්ඩුකාර ධූරය දරන කාලෙත් මම හිතනවා හැම දෙයක්ම ඉතාම හොඳින් හොයලා බලලා කටයුතු කරපු නායකයෙක් එතුමත්. එතුමාගේ නිවන් සුව මේ අවස්ථාවේ ප්‍රාර්ථනා කරන ගමන්ම අබ්දුල් බහීස් කමල්දීන් මැතිතුමා පුත්තලන් දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මාත් එක්ක තමයි පාර්ලිමේන්තුවට ආවේ. අපි දෙන්නම එකම වෙලාවේ 2004 පාර්ලිමේන්තුවට ආවත් 2010 පස්සේ එතුමා මේ සභාව නියෝජනය කරේ නැහැ. හැබැයි එතුමා දිගින් දිගටම පුත්තලම් නගර සභාවේ සභාපතිවරයා හැටියට ඒ සේවාව දිගටම කරගෙන ගියා. එතුමා එච්චර ලොකු උගත් අපි අනිත් අය ගැන කතා කරනකොට ඒ මහතුරුන් නීතිච මහතුරු නාතවුල් සෙන්රත් මහත්තයා ගුරුවරෙක්. නමුත් මෙතුමාගේ ඒ පසුබිමක් නැතුවත් එතුමා අධ්‍යාපනය වෙනුවෙන් විශාල සේවයක් ඒ පුත්තරම් ප්‍රදේශයේ විශේෂම විවෘත විශ්වවිද්‍යාලයේ ශාඛාවක් ගෙනහිල්ලා එහේ ස්ථාපනය කරලා ඒ ළමයින්ට අධ්‍යාපනයට තියෙන පහසුකම් වැඩි දියුණු කරලා කටයුතු කරපු කෙනෙක් හැටියට තමයි අපිට මතක් වෙන්නේ. ඉතින් එතුමටත් අල්ලා දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවයි කියලා ප්‍රාර්ථනය කරනවා.
මේ ස්තුති තල්තාතු කරලා මෙතනෙමි. ඊළඟට ගරු අශෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමා.
මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි, බොහොමත්ම ස්තුතියි. අද දවසේ ශෝක ප්‍රකාශ විදිහට මේ උත්තරීතර සභාවේ දවස පුරාම විවාදයට ගත්තු දශක දෙකකට ආසන්න කාලයක් මේ පාර්ලිමේන්තුව මෙහෙවපු රොහන් අබේගුණසේකර මැතිතුමා, සභාවේ සියලු මැති ඇමතිවරුන්ගේ අදහස් දැක්වීමේදී සහ ශෝක ප්‍රකාශ ඉදිරිපත් කරද්දී ගුණගරුක විනයවත් වර්තමාන සමාජයට අවශ්‍යයි දේශපාලන නායකයෙක් කියන කතාව මේ සභාවේදී අපිට අහන්න ලැබුණා. එතුමම සිහිපත් කරමින් එතුමට නිවන් සෝය අත්වේවයි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දශක තුනකට අධික කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට, නියෝජ්‍ය අමාත්‍යවරයෙක් විදිහට සහ මේ රටේ විවිධ වගකීම් දරපු ඇමතිවරයෙක් විදිහට ආතවුද සෙනවිරත්න මැතිතුමාව සිහිපත් කරන්නට ඕන. එතුමගේ චරිතය තුළ සමාජයේ අපට දේශපාලනය කරන අය විදිහට, මහජන නියෝජිතයන් විදිහට, මහජන ක්‍රියාකාරීන් විදිහට, ඒ වගේම සමාජයේ ජීවත් වෙන බොහෝ ජනතාවට ගත යුතු බොහෝ පණිවිඩ තියෙනවා. ඒවා ටික ඔහුගේ චරිතාප්‍රදානය කියවීම තුළින් අපි ලබා ගන්නවා නම් මේ උත්තරීතර පාර්ලිමේන්තුව තවත් පෝෂණය කරන්නට පුළුවන් වෙනවයි කියන එක මුලාසනේ ගරු මන්තුමනි මම සිහිපත් කරනවා. එතුමටත් නිවන් සුව අත්වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. වයඹ පළාතේ වයඹ බිම සාරවත් කරන්නට, අපි දේශපාලනය ආරම්භ කරන හයාතර ඉගෙන ගන්න මුල් වකවානුව තුළදී අපි අඳුනගත්තු දේශපාලනයේ නායකයෙක්, ඒ වගේම වයඹ පළාත් ආණ්ඩුකාරවරයෙක් තමයි තිස්ස ආර් බලල්ලෝ මැතිතුමා. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ 70 දශකයේ නියෝජනය කරලා එදා පාර්ලිමේන්තුවට අවශ්‍ය කරන ශක්තිය ලබා දුන්නු තිස්ස ආර් බලල්ලෝ මැතිතුමා. පසු කාලනව වයඹ පළාත තුල ආණ්ඩුකාරවරයෙක් විදිහට මුලාසනේ මන්ත්‍රීතුමනි දැවැන්ත කාර්යභාරයක් සේවාවක් ඉටු කළා. ඒ කාලවකවානුව තුලදී මටත් වයඹ පළාත තුල ප්‍රාදේශීය සභාව නියෝජනය කරද්දිත් පළාත් පාලන ආයතනවල ප්‍රධානින් විදිහට ආණ්ඩුකාරවරයා මුණ ගැහෙනවා. පළාත් සභාව නියෝජනය කරන වකවානුව තුල පළාත් සභා මන්ත්‍රීවරයෙක් විදිහට අපිට එතුමා මුණ ගැහෙනවා. එතුමගේ අද්විතීය දැනුම් සම්භාරය, ඒ වගේම ක්‍රසස්ත ගුණය, ඒ වගේම එතුමගේ පරිණත දේශපාලන දැනුම සහ සමාජය පිළිබඳ තිබුණු අවබෝධය අපි එදා ලබා ගත්තා. ඒ වකවානුව තුල වයඹ පළාත තුල දැවැන්ත කාර්යභාරයක් සේවාවක් එතුමගේ මහජන නියෝජිතත්වයත් ආණ්ඩුකාර ධුරයත් හොබෝමින් එතුමා සමාජගත කරා. ඒ වගේම පුත්තලන් දිස්ත්‍රික්කයේ නියෝජනය කරන අපේ වයිස් මැතිතුමා, පුත්තලන් දිස්ත්‍රික්කයේ මම මේ සභාවේ මීට පෙර 2015 පැමිණි වෙලිට සන් ඉන්දියාවේ දිස්ත්‍රික්කයේ ලිදියට පුත්තලන් දිස්ත්‍රික්කයේ දා නම් කළා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග. මුලාසනේ මන්තුමනි ඊට එහා ගිය අප්‍රිකානු සම්භවයක් තියෙන ජන කොට්ටාසයක්ද පුත්තලන් දිස්ත්‍රික්කයේ පුත්තලම නගරය ආශ්‍රිතව පැවතෙනවා. නිසා පුත්තලම සැබෑ සිංහල, දෙමළ, මුස්ලිම් සහ වෙනත් ජාතීන් ජීවත් වෙන දිස්ත්‍රික්කයක්. ඒ දිස්ත්‍රික්කයේ සංහිඳියාව එකට එක්කාසු කරද්දි මුස්ලිම් ජනතාව වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් මෙතුමා කළා. සිම්බල් එක විදිහට මෙතුමා මුස්ලිම් ජනතාවගේ පුත්තලම නගරයේ කේන්ද්‍ර කරගෙන 97 මට මතක විදිහට පළාත් පාලන මැතිවරණයේ පුත්තලම නගර සභාව මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරලා එතුමා නගරාධිපතිවරයා බවට පත් වෙනවා. ඉන් අනතුරුව 2004 මැතිවරණයේ එතුමා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරලා මැතිවරණයට ඉදිරිපත් වුණත් එතුමාට ජයග්‍රහණය ලබන්න නොහැකි වුණත් ජාතික ලයිස්තුවෙන් එතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. එතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරලා එවකට තියෙන රටේ උද්ගත වුණු යම් යම් ප්‍රශ්න, යම් යම් ගැටලු විසඳන්නේ වගේ පුත්තල මේ ජනතාවට පුත්තල මේ ජීවත්වන සිංහල දෙමළ මුස්ලිම් සියලු ජන කොටස්වලට සේවාවන් සහ පහසුකම් සපයන්න එතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් එක්ක ඒවකට ආණ්ඩුවට එකතු වෙලා පසු සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට දිස්ත්‍රික්කයේ නියෝජනය කරනවා. ඉන් අනතුරු අවස්ථා කීපයකදී එතුමා නැවත පාර්ලිමේන්තු මැතිතුමනි ඉදිරිපත් වුණත් පාර්ලිමේන්තුවේ මුලාසන මන්ත්‍රමනි නියෝජනය කරන අවස්ථාව නොලැබුණත් ජනතාවගේ බිමේ පුත්තලම හදවතේ එතුමා රැඳුණා. ඒ නිසා අවස්ථා තුනකදී එතුමා නගරාධිපතිවරයා විදිහට පුත්තලම නගරයේ නියෝජනය කරලා ඒ නගර සභාව මුල් පුටුව හොබවනවා. අවුරුදු 52කදී අකල් මරණයකට ඔහු අනතුරකට ලක් වෙලා ජීවිතෙන් සමු ගන්නවා. පුත්තලම කම්පා වෙනවා. සිංහල මුස්ලිම් සියලු ජන කොටස් වලට මුස්ලිම් වුවත් සිංහල ජන කොටස් වලටත් තමත් ලැබෙදි සේවාවක් කළ බායිස් මැතිතුමාට අපි එතුමගේ ආගමේ අනුව අල්ලා දෙවියන්ගේ ඒ දෙවි රැකවරණේ පිහිට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේ මේ විවාදයට ගත්තු අබ්දුල් බායිස් මැතිතුමා, ඉස්සාර බලල්ලව මැතිතුමා, ආතවුද සෙනුරත්න මැතිතුමා, රොහන් අබේගුණසේකර මැතිතුමා ඇතුළු ඒ සියලුම අයගේ ඥාතීන්, දෙමව්පියන්, ඒ වගේම සහෝදර සහෝදරියන්, බිරින්දෑවරුන් මේ සියලු දෙනාට අපේ ශෝකය, පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතාවගේ ශෝකය ගෞරවය ප්‍රකාශ කරමින් ඔවුන් අදහන ආගම අනුව ඔවුන්ගේ ජීවිත ඒ නිවන් සෝයේ එහෙම නැත්නම් අල්ලා දෙවියන්ගේ සෝයේ ප්‍රාර්ථනා කරමින් මේ අවස්ථාව ලබා දීම පිළිබඳව උත්තරීතර සභාව නියෝජනය කරන මුලාසනයේ හොබවන ඔබතුමාට මගේ ගෞරවයේ ස්තුතිය ප්‍රකාශ කරමින් මානියද වෙනවා. බොහොමත්ම ස්තුතියි.
ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමනි, ඔබතුමාට ස්තුතියි. එසේනම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන අභාවප්‍රාප්ත ගරු රොහාන් අබේගුණසේකර, ගරු අබ්දුල් බයිස් කමල්ඩීන්, ගරු ආතාවුද්ද සෙනවිරත්න සහ ගරු තිසාර් බලල්ල යන මහත්වරුන්ගේ අභාවයන් පිළිබඳව පාර්ලිමේන්තු දෙපාර්ශ්වයෙන්ම කරන ලද ශෝක යෝජනා අනුමත කරමින් ගරු කතානායකතුමා සමග මමද ඒ සමග එකතු වීමට කැමැත් වෙමි. රැස්වීමට අදාළ නිල වාර්තාවේ හැන්සාඩ් පිටපත් ශෝකයට පත් පවුල්වල අය වෙත යවන මෙන් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට මම නියෝග කරමි. ගරු සභානායකතුමාට සභාව කල්තැමි සුදා යෝජනා විතර.
ගරු මුලාසනනුඩ මන්ත්‍රීතුමනි, පාර්ලිමේන්තුව 2023 මාර්තු මාස 7 දින පෙරවරු 9 දක්වා කල්තැබිය යුතුයි යෝජනා කරනවා.
මේ අනුව 2023 මාර්තු මාස 7 දින පෙරවරු 9 දක්වා පාර්ලිමේන්තුව කල්තබනවා.